සේන ධම්ම සාකච්ඡා ඒ ධම්මං වල මුත්තමං බුදුරජාණන් වහන්සේ මතක් කළා ඔගොල්ලෝ මම හැම දිනම දන්නවා ජීවිතේට මංගල්‍යය යහපත උදා වෙන කාරණා ගැන කියනකොට සුදුසු කාලයේදී ධර්මයේ සාකච්ඡා කරන එක ධර්ම සාකච්ඡාව කියන්නේ මංගල කාරණාවක් කියලා. ඉතින් ඔගොල්ලෝ ඒ බුදුරජාණන් වහන්සේ බොහෝම වර්ණනා කළ ඒ මංගල කාරණාවන්ගෙන් ජීවිතේ පුරව ගන්නවා කියන එක ඕගොල්ලොන්ගේ ජීවිතවලට ලැබිච්ච මහා ලාභයක්. ඒ නිසා ස්වාමීන් වහන්සේත් ඕගොල්ලොන්ගේ සතියකට වතාවක් මුණගැහිලා ඒ කරන ධර්ම සාකච්ඡාව බොහෝම යහපත් වටිනා දෙයක් කියලා අනුමෝදන් වෙනවා. ඉතින් පුතේ ඒ වගේ යහපත් වූ දේවල් දිගින් දිගට පවත්වාගෙන යාම දිගින් දිගට අරගෙන යාම තමයි අපි කරන්න ඕනේ. අපට අමාරු වැඩේ තමයි අපේ ජීවිතවලට බොහෝම වටිනා යහපත උදා කරන දේවල් එක දිගට පවත්වාගෙන යන්නේ අරගෙන යන්නේ. එනිසා ඉස්සල්ලාම හැමදෙනාම තමන් කරන මේ කටයුත්තේ තමන් සම්බන්ධ වෙන මේ කටයුත්තේ වටිනාකම දකින්න. ඔගොල්ලොන්ට නැවත නැවතත් දවස් 5යකට වරක් දහම ඇහෙනකොට සාකච්ඡා කරනකොට තමන්ගේ ජීවිතයට යම් පහසුවක් යහපතක් වෙනවා කියලා ඔගොල්ලොන්ට අඳුනගන්න පුළුවන් වුණොත් ඔගොල්ලෝ උනන්දුවෙන් මේ කටයුත්ත කරගෙන යනවා. ඒ වගේමයි කතා කරන දේවල් වලින් ඕගොල්ලොන්ට තේරෙනවා නම් මේක අමාරුවෙන් හරි අපි මේ කියන දේ තේරුම් ගත්තොත් අපේ ජීවිතවලට මහා යහපතක් උදා වෙනවා කියලා දැනට නොතේරුණත් අපි මේ නොතේරුණ දේ තේරුම් ගන්න උත්සාහවත් වෙමින් නැවත නැවත ධර්ම සාකච්ඡාවන්ට ධර්ම දේශනාවලට යොමු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කවදාවත් නොදන්න දෙයක් දැනගන්නවා වෙන්නේ නැහැ. අනිත් එක මේක සාමාන්‍ය විෂයක් සාමාන්‍ය දෙයක් ඉගෙන ගන්නවා වගේ ඉගෙන අරන් ඉවරුණාට පස්සේ ඒවා ජීවිතේට වැඩක් නැති තේරුමක් නැති දෙයක් කියලා අහක දාන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔගොල්ලෝ බලන්න අද අපේ ජීවත් වෙන එකට ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගත්ත ගණිතය ඕනේ නැහැ. ගණන් හදන්න දන්නේ නැති වුණා කියලා ජීවත් වෙන්න බැරිකමක් නැහැ. ඒ වගේම දෙමළ ඉංග්‍රීසි කියන දේවල් අපි දන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් අපිට ජීවත් වෙන එකට ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම නේද? අපි විද්‍යාව තාක්ෂණය කියන එක ඉහළට ඉගෙනගෙන ඒවගෙන දන්නේ නැති වුණාට අපේ ජීවත් වෙන එකට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය හැමෝම දෙයක්ම දැනගත්ත පිරිසට ජීවත් වෙනකොට ඕන දෙයක් තියෙනවා. ඒකට දහම කියලා කියනවා. ඇයි ඒ හැම දෙනෙකුටම ඒ දේ ඕන වෙන්නේ කියලා අපි බලන්න ඕනේ. මේක අපි ආයෙත් අර ජීවිතේට තේරුමක් නැති දෙයක් ඉගෙනගෙන ගිහිල්ලා අවුරුදු ගානකට පස්සේ අපරාධේ ඉගෙනගත්තේ කියලා හිතනවා වගේ මේ ගැනත් එහෙම හිතුණොත් අපරාධය අපේ මේ කාලේ. ඒ නිසා අපි මේ ඉගෙන ගන්න දේ, අපි මේ කතා බහ කරන දේ අපේ මේ ජීවිතයට උවමනාම දෙයක්ද? අපිට මේ දේ නැතුව ජීවත් වෙන්න අමාරුද? බැයිද කියලා අපි හොයලා බලන්න. මට නම් තේරෙන දේ මෙන්න මෙහෙම දෙයක්. කන්න බොන්න කෑම නැති වුණත් දහම කියන එක නම් ජීවිතේට ඕන. හුස්ම ගන්නකොට ඔක්සිජන් එකේ තිබ්බේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔක්සිජන් වලටත් වඩා දහම නම් ජීවිතේට ඕනේ කියලා මට නම් තේරෙනවා. හිතෙනවා. අසනීපයකට බේත්හෙත් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජීවිතේට දහම නැති වුණත් ඊට වඩා ගොඩාක් ප්‍රශ්න තියෙනවා කියලා මට තේරෙනවා. ඇයි එහෙම කියන්නේ කියලා ඔයගොල්ලෝ මගෙන් ඇහුවොත් මම මෙහෙම කියනවා. ඒ තමයි ඕගොල්ලෝ දන්නවා ඇති මේ වෙනකොට ලෝකේ අපේ රටේ රෝහල් වල ගෙවල් වල සමහර පිරිස් ඉන්නවා. ඒ පිරිසගේ ජීවත් වීමට අද හපලා කටෙන් හපලා ආහාර පාන ටික ගිලින්නවත් පුළුවන්කම නැති මට්ටමේ පිරිස් ඉන්නවා. එහෙම පිරිස් දැකලා ඇති නේද? සමහර විට වතුර ටික තේ හැන්දකට ගත්ත වතුර ටිකකින් විතරක් ජීවිතේ පවත්වගෙන යන තැනට ඇවිල්ලා. එහෙනම් දැන් අපි කියන ආහාර කියලා කියන දේවල් ටික ඒ ජීවිතේ ඉච්චර වැදගත්. ආහාර නැතුව දැන් ජීවිතේ දාන චූටි වතුර ටිකකින් නේද ලේවලට එකතු කරලා දෙන්න සේලයින් ටිකකින් ඔහේ ජීවිතේ යනවා. ඔය කෙනාට තමන් මෙතුවක්කල් ජීවත් වෙච්ච විදිය, තමන්ට තිබුණු ශරීර ශක්තිය, තමන් කළ කී දේ මේ ගැන සිහිපත් කරගෙන අර එකතැනක වැටිලා කන්න බොන්න කැමැත්ත තිබුණාට දැන් කන්න බොන්න ඇතුළට දේකුත් දාගන්න බැරුව ඉන්නකොට හිතේ පහසුවක් සතුටක් තියෙයිද? ඕගොල්ලෝ ගැන ඔක ගලපලා බලන්නකො. වෙන ලෙඩ්ඩු ගැන නෙමෙයි. අපට එහෙම දෙයක් වෙලා තිබුණොත් අපට ඒ වෙලාවේ හිත සතුටින් ඉන්න පුළුවන්ද? ඇයි අපට දහම ඕනේ කියලා අපි මෙහුවන්න යන්නේ? ඊට පස්සේ අපි දහම කතා කරමු නේද? මොකද්ද අපට ඇයි දහම අපට ඕනේ අත්‍යවශ්‍ය වෙන්නේ කියලා අපි බලන්න ඕනේ. ඒ වෙලාවට මට කොච්චර ධනෙ තියෙනවා අය කියලා හිතුණා. මට ඒවයින් දැන් උදව්වක් තියෙනවාද? මට ගොඩාක් දේපළ ඉඩ කඩන් තියෙනවා කියලා හිතුවත් මට ඒවයින් උදව්වක් තියෙනවාද? මට ගොඩාක් ඥාති මිත්‍රාදීන් ඉන්නවා අය කියලා හිතන් හිටියත්, දුවදරුවෝ ඉන්නවා, මොනගුරු මිනිබිරියෝ ඉන්නවා කියලා කිව්වත් දැන් උගුරෙන් පහලට ආහාර ටිකක් අල්ලු වෙන්නේ නැහැ. ඇතුළට ඒක ගිල ගන්න හයිය නැහැ. දැන් මේ වෙලාවේ මේ දේවල් වටපිටාවේ තියෙනවා කියලා හිතාගෙන එයා මේ එක තැනක වැටිලා ආහාර පාන ටිකක්වත් ඇතුළට යන්නේ නැතුව ඉන්න සිද්ධ වෙන එක අපට පහසු දේ වෙලාවේ අපේ හිතට සතුටක් ඇති කරනවද? අපට මේ දේ වෙන්න ඉඩකඩ නැද්ද? අපට මේ දේ වෙන්න හේතු නැද්ද? අපිට එහෙම නොවේයිද? එහෙම සාධකයක් වෙන්න පුළුවන්ද කාටවත්? කාටවත් සාධකයක් වෙන්න බෑ. ඕගොල්ලන්ට මතක ඇති සමහර ඍණ හැදලා පැය කිහිපයක් යන උර නැගිටින්න බෑ. දැන් කෑම තිබ්බට හිතේ සතුටක් නැහැ. දේපළ ඉඩ කඩන් තිබ්බට හිතේ සතුටකුත් නැහැ. දැන් උගත්කම තිබ්බට හිතේ සතුටකුත් නැහැ. එහෙනම් කොයි වෙලාවේ සතුටින් ඉන්න ක්‍රමයක් තිබුණොත් අනිත් හැම දෙයකටම වඩා දැන් මේක වටිනවද නැද්ද? තමන් ආදරයම කරන කෙනා දැන් මරණයට පත් වුණා. ඕගොල්ලොන්ට රසවත් ආහාර හදාගෙන කන්න පුළුවන්ද? පුළුවන්. අපි කැමති කැමති රසවත් ආහාර ටික කුස්සියට වෙලා හදාගෙන එහෙනම් ඒ වෙලාවට කෑම වැඩක් නැහැ. කෑම වෙලාවට වැඩක් නැහැ. එහෙනම් ඒ වෙලාවට ඕන දෙයක් තියෙනවා. ඒක නැති වුණොත් වැඩක් අමාරු වෙනවා. ඒ වෙලාවට තමන්ට කොච්චර ධනෙ තියෙනවා කියලා හිතුවත් ඒ ආදරණීය කෙනාගේ මරණයෙන් එන පීඩාව විසඳුක නැති වෙන්නේ නෑ. එහෙනම් ජීවිතේට ධනයට වඩා දුක නැතිව ඉන්න ක්‍රමයක් අවශ්‍ය වෙන වෙලාව අවශ්‍ය වෙලාව තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ජීවිතේට කඩාගෙන යනවා. කොච්චර උගත්කම තිබුණත් කොයිතරම් උපාධි අරගෙන තිබුණත් එයාගේ ජීවිතයට දැන් ඒ ආදරණීය කෙනාගේ මරණය වෙලාවේදී එයාගේ ඒ හිතේ පීඩාව විඳදුක නැති කරන්න එයාට ඒක ප්‍රමාණවත් වෙයිද? එහෙනම් ඒ මහන්සි වෙලා ගොඩාක් ඉගෙන ගත්ත දේ ප්‍රයෝජනවත් බව නැති වෙලා යන වෙලා වෙනවා. ඒ වෙලාවටත් ඒ දුක් නැති වෙන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක අනිත් හැම දෙයකටම වඩා වටිනවා. ඕගොල්ලෝ දැකලා ඇති සමාජයට ඕගොල්ලොන්ටම වෙලා ඇති ආදරණීය පිරිස තමන්ගේ ආදරණීය කෙනා මැරෙනකොට පපුවේ අත් ගහලා කෑ ගහලා කියන්නේ මගේ පපුව කැළේ මරණය කර නැති කරගන්න ක්‍රමයක් කවුරු හරි කියාගන්න කියලා කෑ ගහනවා දැකලා නැද්ද? එහෙනම් දැන් අනිත් ඔක්කොම ආදරණීය පිරිස වටේ හිටියත් එයාට වැඩක්ද? ආදරණීය 100ක් ඉන්නකොට ඒ 100 අතරේ තමන්ගේ ආදරණීය එක්කෙනෙක් නැති වෙනවා. දැන් අනිත් 99 දෙනා හිටියට වැඩක්ද? නෑ. එහෙනම් වටේට ආදරණීය 100ක් ඉන්නවට වඩා තමන්ට දහම තිබ්බොත් වටින්නේ නැද්ද? වටිනවා. අන්න ඒ නිසායි දහම පුරුදු කරන්නේ. එනිසා මේක අපතේ යන ඉගෙන ගැනීමක් නෙවෙයි. අනිවාර්යයෙන්ම අපට ආදරණීය පිරිස ඉන්නවා නේද? අපි දකින්න කැමති. අපි ඒ කතා බහ අහන්න කැමති. ළඟ ඉන්නවට කැමති. පිරිසක් අපට ඉන්නවා. හැබැයි ඕගොල්ලොන්ට මට හොඳටම තේරෙන දෙයක් තමයි අපිට කොච්චර කැමති වුණත් හැමදාම එහෙම ඉන්න පුළුවන්. ඒ පිරිස ඔක්කොම ඉතින් අපට එතනින් අයින් වෙන්න වෙන එක දරාගන්න පුළුවන්ද? එක්කෙනෙක් මැරෙනකොට එක්කෙනෙක් දකින්න නැතුව ඉන්නකොට පීඩාව ඇති වෙන අපට මේ අපි ආදරණීය 100ක් පිරිස ඉදින් ඒ 90 අතර හිටපු තමන් එතනින් අයින් වෙලා අය කවදාවත් මේ පිරිස එක්ක කතා බහක් ඇසුරක් කරන්න වෙන්නේ නැහැ කියලා හිතෙන අවස්ථාව වෙනකොට කොයිතරම් පීඩාවක් දැනෙයිද? ඒ තමයි ඔයගොල්ලෝගේ මරණයේ අවස්ථාව. අනිත් ඔක්කොම ඉන්නවා තාම. එහෙනම් මරණවයි කියන එක වේලුවක් නෙවෙයි. මරණවයි කියන එක අන්තිම අමාරු වැඩ. බොහොම සරල පහසු එකක් නෙවෙයි. ඒ නිසා අපි මෙන්න මේකට සූදානම් වෙන්න ඕනේ. ජීවිතේට අනිවාර්යයෙන්ම මූණ දෙන්න සිද්ධ වෙන ඒ ගැටලු වලට විසඳුමක් දෙන්න පුළුවන් දෙයක් අපි ඉගෙනගෙන පුරුදු කරලා තියෙන්න ඕනේ. අන්න ඒ වෙනුවෙන් තමයි අපි දහම අහන්නේ. එනවාද? තමන්ගේ ආදරණීය කෙනාගෙන් වෙන් වෙනකොට මරණයට පත් වෙනකොට තමන්ට අනිත් කිසිම දෙයකින් විසඳගන්න බැරි ගැටලුව විසඳලා දුක් නැති ජීවිතයක් හදලා දෙන්න පුළුවන්කම තියෙන්නේ දුක් නැති වුණ ක්‍රමය දැනගත්තා වූ යම් කෙනෙක් ඉන්නවා නම් ඒ දුක් නැති වුණු ක්‍රමයේ ඒ කෙනාගෙන් අහගෙන අපි පුරුදු පුහුණු කිරීම. ඉතින් ඒ දුක් නැති වුණු කෙනෙක් අදාපට මුණ ගැහෙන්න ඉන්නවා. ඒ තමයි තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. වහන්සේ. මේ ලෝකේ අපි වාසනාවන්ත එකයි. අද අපි හැමදෙනාම වාසනාවන්තයි. අපට දුක් නැති කරගන්න ඕනේ, අපට දුකක් නැතිව ජීවත් වෙන්න ඕනේ කියලා අවශ්‍යතාවය ඇති වෙනකොට ඒ දුක් නැති කරගත්ත, ඒ දුක් නැති කරපු මග ලෝකයට කියා දුන්න ගුරුවරේ ඉන්නවා. ඒ දහම අපට අද ඒ දුක් නැති කරන්න මොකද්ද අපි කළ යුත්තේ කියන දහම අද අපට අහන්න තියෙනවා. ඒ දුක් නැති බව ජීවිතේ හදා ගන්න උදව් කරන ගිහි පැවිදි කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඉතින් මේ වෙලාවේ අපි මේ නොමිලේ ලැබෙන උපකාරය, ඒකට නොමිලේ නෙවෙයි කියන්නේ අමිලව ලැබෙන උපකාරය කියලා. මිල කරන්න බැරුව අපිට මිලෙන් සල්ලි දීලා දුක නැති කරගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් හම්බ කරලා තියාගෙන ඉන්න විතරයි තියෙන්නේ. ආදරණීය පුතා දුව මැරෙනකොටම ඉක්මනටම සල්ලි ටික දීලා දුක් නැති කරගන්න පුළුවන් නම් ප්‍රශ්න ඉවරයි. හැබැයි ඒක කොච්චර සල්ලි දුන්නත් තමන්ගේ දුක නැති කරලා දෙන්න පුළුවන් දක්ෂයෙක් නෑ. එහෙනම් මේක නැති කරගන්න ක්‍රමයක් අපට ඇහෙනව නම්, දහමක් අපට ඇහෙනව නම්, ඒ දහමේ වටිනාකම කොච්චරද? මිල කරන්න බෑ. වටිනාකම මෙච්චරයි කියන්න බෑ. ඒකයි ඒකට කියන්නේ අමිලයි කියලා. එහෙනම් ඒ මිල කරන්න බැරි තරම් වටිනා දෙයක් අපේ ජීවිතයට ගිහි පැවිදි කල්නාන මිත්‍රයන්ගෙන්, සත්පුරුෂයන්ගෙන් ලැබෙනවා නම් නේද? අපි රුපියල් 10,000ක්, රුපියල් 5,000ක් මොමිලේ දෙනවා කියලා නිකන් දෙනවා කියලා ආරම්භ වුණාම පැය ගාණක් පොලිමේ ඉඳලා අපි ගන්නවා නේද? එතකොට මේක 10,000ක් නෙවෙයි, සීමාවක් නැහැ. එහෙනම් මේකට මාස ගාණක් පොලිමේ ඉඳලා හරි එක ගත්තට කමක් නැහැ. ඒ නිසා පුතේ සතියකට සැරයක් මේ වෙන් කරගන්න තියෙන වෙලාව මේකටම වෙන් කරන්න. ඔගොල්ලොන්ට ඒකෙන් ලබන්න පුළුවන් ලාභය කොයිතරම්ද කියලා හිතාගන්න බැරි තරම් ලාභයක් ජීවිතේට හිතමීට හිමීට එකතු වෙනවා. මේ සතියකට පැය දෙක තුනක් වෙන් කරලා තියෙන්නේ. පැය ගොඩක් නෙවෙයි නේද? දවසකට පැය 24යි. සතියකට එතකොට පැය කීයද? 4 24 100 168. ඔය 168 න් පැය 3ක් අපි වෙන් අයින් කරාම නේද? අපේ ජීවිතය අනිත් වැඩ කටයුතු වලට 165ක් පැය තිබිලා තියෙනවා සතියකට. ඉතින් ඒ 165කට වැඩ කරලා අපි සතුටු නැත්තම් මේ වෙන් කරපු පැය තුනෙන් පැයක් වෙන් කරගන්න එපා ඒ මෝඩ වැඩේට. ඒ පැය 165ක් වැඩ කරලා සංසිඳීම සතුටක් නිදහසක් හිතේ නැත්තම් තව පැය තුනකුත් ඒකට එදුවට පස්සේ ඔයගොල්ලෝ හිතනවා මේ පැය තුනෙන් සංසිඳීම ගැන තියෙන සැපේයි කියලා. අපේ ජීවිතේ දවල් සතියේ පැය 168කින් පැය 3ක් අපට ඒ අපේ ජීවිතේට හැබෑම සංසිඳීම ළඟා එන දෙයට යොදවන්න අපට බැරි නම් ඔයගොල්ලෝ හිතනවාද අපේ ජීවිතේට සැනසීමයි කියලා? එනිසා පුතේ දකින්න විසඳන්න බැරි ගැටලුවක් එක්ක ඔට්ටුවේ ඉඳලා දහම පුරුදු කරන්න තියෙන කාලයත් ඒකට යට කරලා අත්හැරලා දැම්මොත් අපට ඒ ජන කතා වල ඇහිලා තියෙන තොරතුරු වල වඳුරන්ට වෙච්ච දේ තමයි වෙන්නේ. මොකද්ද වඳුරන්ට උනේ කියලා මතකද? දන්නවද? මහා වැහි වහින කාලේ වඳුරෝ කියන්නේ තමන්ට ගෙවල් හදාගන්න දස් జాතියක් නෙවෙයි. වහින්න පටන් ගත්තට පස්සේ මුන් දවල් රැතිස්සේ තෙමි තෙමි ඉඳලා සීතල වැඩි වෙලා ගස් වලින් බිමට වැටෙනවා. අතිරි ඉරි වැඩිලා එතකොට මුන් කතා වෙනවලු මේ වැස්ස පෑවුව ගමන් ගෙයක් හදා ගන්නවා මේ පාරණ කොහොම හරි කියලා. කොහොම හරි වැස්ස පෑවුව ගමන් ඊළඟ වැස්සට නම් තෙමෙන්නායේ නිකන් එන කොහොම හරි ගෙයක් හදා ගන්නවා අය කියලා ඉන්නවලු වැස්සේ තෙමි තෙමි. සීතල විඳ විඳ දුක් විඳ විඳ. හැබැයි වැස්ස පෑවුවට පස්සේ මුන් කියනවලු වහින්න දුව මොකටද ගියව? වහින්න නතුව වහින්න නතුව ආයේ මොකටද ගෙවල් කියලා උන් පායලා තියෙන මාස 6 8 9 ආයේ ගෙයක් හදා ගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ආයේ ඊළඟ වෙහි පටන් ගන්නකොට ඉතින් ඒ හින්දා එන එන ප්‍රශ්නයට දුක් විඳලා කෑ ගහලා රණ්ඩු දබර වෙලා ඒක ඉවරුනාට පස්සේ හරි කියලා ඉඳලා ආයෙත් ආනි මොනා හරි ටිකක් වෙනස් කරනකොටම ආයෙත් ওই ගැටලු ටික උපදිනවා නම් අපි අපේ ජීවිතෙන් ඉල්ලන දේ අපි අඳුරගෙන නැහැ. අපි නිකන් ඒ ඇති වෙන දුක ඔහේ ගෙවිලා යන්න දීලා බලන් ඉන්නවා. ආයෙ දුක ඇති වෙනකොට ඒකට පීඩාවට වෙහෙසටපත් වෙනවා, අඬනවා, සෝහ කරනවා. නමුත් ඒ වෙලාවේ විසඳ ගන්න විදියකුත් නැහැ. අන්න ඒ නිසා මොකට ප්‍රමාද වුණත් කමක් නැහැ. දහමට ප්‍රමාද වෙන්න එපා, දුක් නැති වෙන ක්‍රමයට ප්‍රමාද වෙන්න එපා. ඒ නිසා ඕගොල්ලෝ මේ ආරම්භ කරලා තියෙන සත්පුරුෂ වැඩපිළිවෙල ඕගොල්ලෝ අතහැර ගන්න එපා කියලා තමයි ආයෙත් මතක් කරන්නේ. හැම කෙනාම තනි තනියෙන් තමන්ගේ ජීවිතයට යහපත ලාභේ උදා කරගන්න තියෙන වෙලාව ඒ බුදුරජාණන් වහන්සේව අඳුනගන්න තියෙන වෙලාව ඒ දහම අඳුනගන්න තියෙන වෙලාවේ දුක අවසන් කරගන්න ක්‍රමය දැනගන්න තියෙන වෙලාව ඒ කියලා ඒ වෙලාවට බොහොම උනන්දු ඇති කරගෙන ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. අවශ්‍යතාවය ඇති පිණිසට මේ දුක කියන දේ අවසන් කරගන්න අදාළ වටපිටාව ජීවිතේ ප්‍රමාණිකූල විවෘත වෙන එක දවසකින් නොවෙන්න පුළුවන්. ඔගොල්ලෝ උදළු පාවිච්චි කරලා පොරව පාවිච්චි කරලා තියෙනවා නේද? ඒ උදැල්ලට පොරවට අලුතෙන්ම මෙට ගැහුවට පස්සේ ඒක අද මෙච්චරක් ගෙවුනා කියලා ඔගොල්ලෝ දන්නවද? මුළු දවසේම වැඩ කරත් උදැල්ලේ මෙට උදළු තලයේ මෙට මෙච්ච මේ උදළු තලයේ මෙට උදැල්ලේ මෙට උදළු තලයේ නේ උදළු තලයේ කොච්චරක් ගෙවුනද කියලා අපි වැඩ කරලා ඉවරනකොට දන්නවද? අතින් අල්ලන් ඇඳලා උදැල්ලේ මිට කොච්චර ගෙවුනද කියලා අපි දන්නවද? නමුත් යම් දවසක් එනවා නේද ඔය උදළු මිට පාවිච්චි කරන්න බෑ, දැන් ගලවලා අයින් කරන්න ඕනේ කියන. යම් දවසක් එනවා නේද හැබැයි හිමීට හිමින් මේ වැඩ කරපු නිසා උදළු තලෙන් ආයේ වැඩ කරන්න බෑ කියලා ගෙවුනා කියලා දෙයක් වෙනවා නේද? ආන් ඒ වගේ අපේ දුකත් හිමීට හිමීට මේ කරගෙන යන වැඩපිළිවෙලෙන් අපිට දැනෙන්නේ තේරෙන්නේ නැති උප හේමීට අඩු වෙනවා. ඒක එකපාර එක දවසේ දකින්නේ නැහැ. ඒක සමහර විට දැක ගන්න අවුරුදු 3 4 5 සමහර විට යනවා. එතකොට අපි ඒ කාලය දක්වා ඉවසීමේ මොකද්ද කරන්න ඕනේ? ඒ දුක අවසන් වෙන්න අදාළ වැඩපිළිවෙල පුරුදු කරන්න තියෙන උනන්දුව උත්සාහය ඒකට අදාළ කටයුතු ටිකේ අපි අකන්න වේදෙන්න ඕන. ඉතින් ඕගොල්ලොන්ගේ ඒ උත්සාහයේ උනන්දුව දිගින් දිගට පවත්වාගෙන ඒ සැනසීම යහපත උදා කරගන්න කියලා ඔගොල්ලන්ට ආයෙත් මම මතක් කරනවා. ඉතින් අපට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා අපේ ජීවිතය දිහාම හැරිලා බලන්න අපේ ජීවිතවලට දුක පීඩාව ඇයි ගලාගෙන එන්නේ කියලා. දැන් අපිට තේරෙනවා නේද සමහර වෙලාවට අඬන්න පීඩාවට වෙහෙසට පත් වෙන දේවල් සිද්ධ වෙනවා නේද? ඒක මහා ලොකු දේවල් ඕනේ නැහැ. මේ රටේ තියෙන බඩු මුට්ටු වල අඩුපාඩුවක් ආවත් අපට දුක දැනෙනවා. එහෙම නේද? මේ රටේ පිට රට වලින් තෙල් ආවෙ නැත්නම් වෙන වෙන බඩු ආවෙ නැත්නම් ඒත් අපට දුක දැනෙනවා. ඉතින් තෙල් ආවෙ නැති එකෙන් බඩු මුට්ටු මේ රට ආවෙ නැති එකෙන් අපට දුක ආවෙන්නේ හැදෙන්නේ කොහොමද? මටයි මගේ පිරිසටයි පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම තිබුණු දේ අත්හැරිලා යන නිසා අපහසුකම් දැනෙන නිසා කාටද? මුළු රටේම, මුළු රටේම පිරිසට නැත්තම් තමන්ටයි තමන්ගේ පිරිසටයිද? මෙහෙම හිතන්න, මුළු රටේම පිරිසට තෙල් ටික නොදී ඕගොල්ලොන්ගේ ගෙවල් වලට විතරක් ඕගොල්ලෝ කැමැතිම අවශ්‍යම ඕනම මට්ටමකට තෙල් ටික ලැබුණා නම් ඕගොල්ලොන්ගේ රටේ මිනිස්සු දුකෙන් ඉන්නවා තෙල් නැතුව කියලා ප්‍රශ්නයක් එයිද? ඕගොල්ලෝ වෙන දුකෙන් පීඩාවෙන් කතා කර කර ඉඳීද? නෑ නෑ, බොරු කියන්නේ අපි රටටම ප්‍රශ්න කියලා. අපි හිනාගෙනාට ප්‍රශ්න තියෙනවා. අඳුර ගන්න, මේ රටේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ රුපියල් 90 ගානකට තිබුණ තෙල් 400 ගානට ගිහිල්ලා තියෙ ඔයගොල්ලෝ දන්නවද මට චුට්ටක්වත් දුක හේතුනද කියලා? ඈ අහලා බලන්නකො. ඒක 400 ගානක මේකට 10000ක් ලීටරේ වුණත් මට නම් මට ප්‍රශ්නයක් නෑ. ඒක චුට්ටක්වත් මට ප්‍රශ්නයක් නෑ. ඇයි? ඒදී මුල් කරගෙන මට හා මගේ පිරිසකට පහසුවෙන් ඉන්න ඕනේ කියලා මට ඒ මත රැඳිලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මට ඒ ගැන හැම වුවමනාවක් නැහැ. මේ රටේ කිරිපිටි නැති වුණාය කියලා ඕගොල්ලොන්ට දුක දැනුණා නේද? පාම් පිටි. හැබැයි මමත් තව හාමුදුරුවරු ලංකාවේ 200-300කට මං හිතන්නේ ඔබ දැනුන්නේ නැහැ චුට්ටක්වත්. ඒයි. මේ රටේ ප්‍රශ්න නෙවෙයි මේ අමතක කරන්නේ බොරුව. හැම වෙලාවෙම තියෙන්නේ කාගේ ප්‍රශ්නද? මම හා මගේ පිරිසට බලාපොරොත්තු වෙන කැමැති වෙන දේ ඉෂ්ට සිද්ධ නොවන නිසා නොලබන නිසා අපි දුක් පීඩා විඳිනවා. රටේ ප්‍රශ්න නැහැ. රටේ බඩු මුට්ටු ටික හොඳටම තියෙන කාලෙත්, හරිද, තෙල් ආදිය හොඳට තියෙන කාලෙත් අපි හිටියේ සතුටින්ද? ඈ අහලා බලන්නකෝ. දැන් අලුතෙන් නිකන් අපි දුක් විඳිනවා ඔය කියලා අපි බොරුවක් කියනවා. අපි හිටියේ සතුටින්ද? නෑ. ඒ ඇයි? ඒවා හොඳට තියෙන කාලෙත් මම හා මගේ කියලා ආදරණීය දේවල් අපට තිබ්බා. තාමත් තියෙනවා. මේ ප්‍රශ්නේ චුට්ටක්වත් වෙනස් වෙලා නැහැ. හොඳට මතක තියාගන්න. ප්‍රශ්නේ චුට්ටක්වත් මොකක්වත් වෙනස් වෙලා නැහැ. ඕගොල්ලොන්ට මට මේ හැම ප්‍රශ්නයක්ම දුකක්ම පීඩාවක්ම තියෙන්නේ මම හා මගේ පිරිසට හානියක් වුණා, අලාභයක් වුණා, ආයහපතක් වුණා, ලෙඩ වුණා, මරණයට පත් වුණා කියලා මේ දේවල් හිතනකොට නෙවෙයිද? මේ විදියට නෙවෙයිද? එහෙම නැතුව තමන් හා තමන්ගේ පිරිසට අලාභහානි නොවි වෙන කාට අලාභහානි වුණත් අපට ඒවා දුක් පීඩා ඇති මට්ටමක් දැනෙන එකවා එහෙම නෙවෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේලා කියන්නේ ඕගොල්ලොන්ගේ මගේ ජීවිතේ යම් පීඩාවක් වෙහසක් දුකක් ඇති වෙලා තියෙනවා නම් ඒ ඇති වුනේ මම හා මගේ දේවල් කියන මුල ඒක උපකාරී වෙලා. ඒ තමයි මුල. දුක තියෙන්නේ එතන. එතකොට ඕගොල්ලොන්ට මට මගේ කියන මම කියන දේවල් ටික නොතිබුණොත් ඕගොල්ලොන්ට කෙනෙක්ගේ ලෙඩවීම, කෙනෙක්ගේ මරණය, කෙනෙක්ගේ ධනය විනාශ වීම නේද, කෙනෙක් ජීවත් වෙන්න බැරුව අසරණව ඉන්නවා අය කියලා අඬන්නවල පෙන්න දුක් වෙන තරමට ඕගොල්ලොන්ට මොකක්වත් දෙයක් ජීවිතේට එයිද? දැන් ඕගොල්ලෝ තමන්ගේ නොවන මේ රටේ ආහාර නැතුව තැන් තැන් වලට වෙලා දෙල් තඹමෙන් කන කොස් තඹමෙන් කන මිනිස්සුන්ට සල්ලි භාගේ හොල් අරන් ගිහිල්ලා දෙන්න ඕනේ කියලා මහන්සි වෙන්නේ නැහැ නේද? එතකොට අනිත් මිනිස්සුන්ගේ මුළු ලෝකේම මිනිස්සුන්ගේ බඩගින්න වෙනුවෙන් ලෙඩ වෙනුවෙන් අපේ ජීවිතේ දුකට වැටෙන්නේ නැහැ. එහෙනම් පැහැදිලි, මම කියලා මගේ කියලා බැඳීම සම්බන්ධයෙන් නැත්තම් අපට එතන දුක උපදින්නේ නැහැ. එහෙනම් හොඳට අඳුරගන්න, මේ වෙන දහමක් කොහෙවත් නෙවෙයි. දැන් ඔය අපි දිහා බලාගෙන ඉන්නේ අපි නේද? දැන් මම හා මගේ ආය ආදරණීය කෙනාගේ බඩගින්නේ කන්න නැතු ඉන්නවා කියලා ආරංචි වුණත් ඕගොල්ලොන්ට ඒක පහසුවක් සතුටක් වේද? නැහැ. ඒක ඕගොල්ලොන්ට කෑම කන්න බැරි තරමට ඒක දුකක් වෙන. ඕගොල්ලෝ ළඟ කෑම තියෙනවා. ඕගොල්ලොන්ගේ ආදරණීය ප්‍රියමනාප කෙනාට ආහාර ටික ලැබෙන්නේ නැහැ කියලා ඕගොල්ලොන්ට දැනගන්න ලැබුණොත් ඕගොල්ලෝගේ ආහාර ටික ගත්තට ඕගොල්ලොන්ගේ හිතේ සතුටක් එහෙම නැහැ. එහෙනම් අපේ ජීවිතයේ දුක කියන දෙයට අපි එපා කියලා, ඒ දුක් නැතුව ඉන්න ඕනේ කියලා කියනවනම් අපි කවදා හරි මේ අතහරින්න ඕනේ, අයින් කරලා දාන්න ඕනේ. මොකද්ද මොකද්ද අපි අවසන් කරලා අයින් කරලා දාන්න ඕනේ? දුක අපට අයින් කරන්න පුළුවන්ද? එකපාරම ඒක වෙන දෙයක් හින්ද රැඳිලා තියෙන. මොකක් හින්දද දුක රැඳිලා තියෙන්නේ? මම හා මගේ කියලා කියන ආදරය, කැමැත්ත, බැඳීම නිසා. එහෙනම් දුක නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? ඒ දුක හැදිච්ච ක්‍රමය නැති කරන්න ඕනේ. මෙතන දරකෝටු හරි පිදුරු හරි මොනවා හරි එකතු කරලා මෙතන ගින්නක් දැල්වෙනවා. හරිද? දැන් ඕගොල්ලොන්ට මට ඔය ගින්න අරන් ගිහිල්ලා කොහොට හරි දාලා ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? පිදුරු හරි දරකෝටු හරි බොදුරට මොනවත් නොකර මේ දැල්වෙන්නා වූ පිදුරු හෝ දරකෝටු වලට හෝ මොකවත් නොකර ඕගොල්ලොන්ට ගෝණියක දාගෙන හරි, බෑග් එක දාගෙන හරි, වෙන භාජනයක දාගෙන හරි මේ ගිනි දැල් ටික අරන් ගිහිල්ලා කොහොට හරි දාලා මෙතන ප්‍රශ්න විසඳුව හැකිද? එහෙනම් මේ දැල්වෙන හේතුව මොකද්ද? ඉන්ධන ටික මොකද්ද මෙතන? මේ දරකෝටු ටික, මේ පිදුරු ටික. එහෙනම් මේ දරකෝටු පිදුරු ටික අයින් කරලා උණුසුම නැති කරා නම් ඒවයි මොකද වෙන්නේ? ගින්දර නැවිලා යනවා. එතකොට දුක කියන දේ හදපු ඒක ගින්දර නම් ඒ ටික හදලා දුන්නු වේ ටික දැල්විලා තියෙන්නේ ආදරය, ප්‍රියමනාප බව, මම මගේ කියන හේතුව නිසා නම් අපි දුක් නැතුව ඉන්න ඕනේ කියලා අපේ ජීවිතයේ අර්ථය ඒක නම් ඒක නේද අපේ අර්ථය, අවශ්‍යතාවය. එහෙනම් අපේ ජීවිතෙන් අපි දුක එන ක්‍රමේ නේද නවත්තන්නේ? දුක හැදෙන ක්‍රමේ නේද අපි නවත්තන්නේ? ඒක පැහැදිලි නේද? මේ වෙලාවේ ඕගොල්ලොන්ට තමන් නැරෙන්න වෙන කවුරුවත් මේ ජීවත් වෙලා හිටපු අවුරුදු 60 70 20 30 40 ඇතුළත ප්‍රියමනාපයි මගේ කියලා බැඳීමක් ඇති වෙලා නොතිබුණා නම් පොඩි උදාහරණයක් උපකල්පනයක් හරිද මේ අපේ අවුරුදු 20 30 40 50 60 ඇතුළත අපි අපට විතරයි ආදරෙන් ඉන්නේ කැමැත්තෙන් ඉන්නේ අපි දැකපු ඇසුරු කරපු කිසිවෙක් ගැන අපට බැඳීමක් ආදරයක් නැත්තම් මේ වෙලාවේ ඕගොල්ලොන්ට මේ වෙලාවේ වෙන බාහිර කෙනෙකුට මොන දේ වුණත් ඕගොල්ලොන්ට අඩන්සුන් නැතුව සෝහ විතරක් නැතුව ඉන්න බැයිද පුළුවන් ඕගොල්ලොන්ට මට එන එකම දුක පීඩාව මම ගැන තමන් ගැන තියෙන ආදරේ බැඳීම කැමැත්ත නිසා තමන්ට වෙන වෙනස් වීම නේද තමන් ලෙඩ වුණාම තමන් වයසට යනකොට නේද තමන් මරණයට පත් වෙයි කියලා ඒ දේ විතරයි නේද ඉතින් එහෙම කොහොම පැහැදිලි එහෙනම් අපට බැඳීම් කියන දේ තමාටවත් එහෙම බැඳීමක් නොතිබුණොත් එහෙනම් තමන්ගේ ලෙඩවීම වයසට යාම මරණයේදීවත් තමන්ට පීඩාවක් වෙසක් නේද ඕගොල්ලෝ කොණ්ඩ පීරනකොට ගලවන කෙස් ගහවි සිකරනකොට ඕගොල්ලොන්ට දුක දැනෙනවද නෑ නේද ඇයි ඒකට මගේ කියලා වටිනාකමක් ඒ වෙලාවේ නැහැ දැන් ඔහොම ඉන්න වෙලාවේ කවුරු හරි අත්කොල් දෙක බඳලා කොණ්ඩෙටි කොක්කෝම බූගාලා දැම්මා අර කෙස් ගහක්නේ අයින් කරලා දානකොටද කොණ්ඩෙ පීරලා අයින් කරලා දානකොට දුක නැතුව හිටියේ වයි නේද ඒත් කොණ්ඩෙ ගහක්නේ ඒ වගේ එක එක කොණ්ඩේ ගහ ඔක්කොම දැන් කාන්තා පිරිමි හැමදෙනාගේම දැන් බූගාල ගලවලා දැම්මොත් දැන් එතකොට අපිට ඉස්සරලා අපි කිව්වා කොණ්ඩේ ගහක් ගලවලා 28 එක අපට දුක දැනෙන්නේ නෑ ඇයි ඒ වෙලාවෙ ඒකට අපට වටිනාකම නෑ හැබැයි දැන් බලන්න ඔය තේ ඉතුරු වෙලා තියෙන දේවල් වලට වටිනාකම කැමැත්ත තියෙනව නම් දැන් ඕක කවුරු හරි කපලා දාන්න ආවොත් දුකෙන් නැද්ද එහෙනම් දැන් කොණ්ඩේ ගහසොර දුක් තිබුණද නැත්නම් කොණ්ඩේ ගහට කැමැත්ත තියෙන නිසා දුක තිබුණද කැමැත්ත නැති වුණා නම් දුක හරි නේද කැමැත්ත නැත්නම් දුක තව උදාහරණයක් කියනවා බල්ලෙක් හරි පූසෙක් හරි ඕගොල්ලොන්ගේ හැපලා මීයෙක් හරි මේ ඇඟිල්ලක හැපලා ඕගොල්ලෝ ඒකට බෙහෙත් දාලා බෙහෙත් විදලා හරි මොනා හරි කළා කාලයක් යනකොට ඒත් මේක සුව නොවි ඕගොල්ලොන්ට මේ සරි අත ඉදිමිලා මේ ගැන පරීක්ෂණය කරලා බලනකොට වෛද්‍යවරු කියනවා මේ වෙලාවේ මේ ඇඟිලිවල ඉඳන් මේ තන දක්වා වදමෙන් කියන්නේ මැණික් කඩුව නේද මේ මැණික් කටුව දක්වා මේ ටිකේ ඔක්කොම සෛල ටික මැරිලා ස්නායු ටික මැරිලා මේ සතා හැපුව නිසා ඇතිවෙච්ච විසබීජය බොහොම නරක විදියට බලපාලා මේක බෙහෙත් විදලා හරි බෙහෙත් ඇති දීලා හරි මේ විසබීජය නැති කරන්න බෑ මේකට කල යුතු එකම ප්‍රතිකාරය තමයි ඕගොල්ලොන්ගේ දකුණු මතේ ඒ සතා කාලා තියෙන්නේ දැන් මේ දක්වා විසබීජය පැතිරිලා සියල්ල ඇතුලෙන් විනාශ වෙලා මේ අත මෙතනින් කැපුවේ නැත්තම් ඕගොල්ලොන්ගේ මේ මුළු අතමත් ජීවිතයටත් හානි වෙනවා කියලා වෛද්‍යවරු කිව්වොත් ඕගොල්ලෝ මේ ඇඟිලි පහයි මේ අල්ලයි සහිත මේ කොටස තියාගන්නවද වෛද්‍යවරයා කියනවා ඕක කපලා දාන්න මාස 3ක් ලිස්ට් එකේ ඉන්න ඕනේ ඔපරේෂන් එකට එච්චර කාලයක් දෙන්න උනා හැබැයි මේක දවස් 5ක් පහු කළොත් කපන්න වෙන්නේ වැලමිට ළඟින් කියලා කියනවා. ඕගොල්ලෝ මේකට ලක්ෂ 5ක් ගෙව්වොත් ලක්ෂ 5ක් ගෙව්වොත් පැය භාගයක ඔපරේෂන් එකකින් මේ අතේ මේ ඕගොල්ලොන්ගේ විසබීජය ශරීරයට පැතිරලා යන්න යන මේ අතේ මේ කොටස අයින් කරලා ජීවිතේ බේරලා දෙන්න පුළුවන් ශරීරයේ අතේ ඉතුරු කොටස බේරලා දෙන්න පුළුවන් කියලා කිව්වොත් ඕගොල්ලොන්ට විකුණන්න තියෙන රත්තරම් බඩු, හරිද, ඉඩකඩන්, වාහන මොනා හරි වේවා තියෙන දෙයක් විකුණලා මට කියන්න, දොස්තර මහත්තයාට කියන්න, දික්මනට මේක කපලා දාන්න කියලා. එතකොට දැන් මේක තියාගෙන ඉන්න එකට අපි බයයි, දුකයි, අකමැති. ඇයි මේ බලන්න, මේ හොඳට බලන්න මේක. දැන් මේක එහෙනම් මට ජීවත් වෙන්න තිබිය යුතුමයි නේද කියන අදහසේ ඕගොල්ලෝ හිටියානම් ඕගොල්ලෝ මේ අත කපලා දාන්න දෙනවද? නොමිලේ සල්ලි දීලා මේ අත කපන්න දෙනවද? නෑ. හැබැයි ඕගොල්ලොන්ට යම් වෙලාවක වටිනාකම අතහැරුණා නම් ඒ වෙලාවේ මේ හම්මස්නහර ඇටකටු වල වටිනාකම තියනවද? තියනවද? එහෙනම් ඕගොල්ලොන්ට මට තේරුණොත් මේ ජීවිතය විනාශ වෙලා යනවා වගේ ජීවත් වෙමින් ඉන්න වෙලාවේ මේ අකමැති දුක නැවත නැවත ගලාගෙන එන්නේ, මේ වටිනාකමක් දෙන්න සුදුසු නැති ටිකකට වටිනාකමක් දීලා කියලා අපට තේරුණොත්, ඒ වටිනාකම ඉතින් අයින් කරගත්තොත් නේද? අත කපල මෙතනින් අයින් කරන්න යනවා නෙවෙයි, මේකේ ඇත්ත තේරුම් අරන් මේකට වටිනාකම කලින් අතාරිනවා. එහෙම අතහැරලා තිබුණොත් ඕගොල්ලොන්ට මේ අතට අර වගේ විසබීජයක් ඇතුල් වෙලා අර වගේ හානියක් වෙන වෙලාවේ එයාට එහෙම හානියක් වුණා කියලාවත් ශෝකයක්, පීඩාවක්, වෙහෙසක්, දුකක් වෙයිද එන්නේ? දැන් එතකොට අපේ ජීවිතේ අපි දැනන් හිටියත් නැතත් ඇතුල් වෙන හුස්මෙන් පෙනහලු ටික අක්‍රිය වෙලා හදවත නැවතිලා මෙහෙම වෙන්න හේතු නැද්ද? ඉතින් අපි ආදරයෙන් බැඳීමෙන් හිටියොත් ඒ වෙලාවේ අපට මොනවා වෙයිද? සතුට, පහසුව නෑ නෑ, දුක, පීඩාව නේද? අපි දන්නේ නැති වුණාට මේ ජීවත් වෙන මිනිස්සුන්ට වහුගඩු රෝග කියලා, හදවත රෝග කියලා, පිළිකා රෝග කියලා අවුරුදු ගානකට පස්සේ හම්බෙනවා නේද? එතකොට ඒව හැදුනේ ඌමනාවෙන්, කැමැත්තෙන්ද? නෑ. කනබුන දේවල් වලින් නේද? මේ ගත්ත හුස්ම නිසා නේද? මේවත් එක්ක ඇතුල් වෙච්ච දේවල් වලින් ශරීරය අභ්‍යන්තරේ වෙනු විකෘති වලින්. එතකොට මේ ජීවිතේට ආදරේ, වටිනාකම, කැමැත්ත තිබුණු කෙනාට එහෙම දෙයක් ආරංචි වෙනකොට දරා ගන්න බැරි තරමට පීඩාවක්, දුකක්, අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. හැබැයි යම් කෙනෙක් මුලින්ම මේ ශරීරය තමා කියලා, මගේ කියලා තියෙන වටිනාකම බැඳීම අත්හැරගෙන හිටියොත් ජීවිතේට රෝගය කියලා වෙන්න තියෙන අන්තිම ධර්ම මට්ටමක් ජීවිතේට ආවත් එයාගේ හිතේ පීඩාවක්, වෙහසක් ඉතුරු වෙන්නේ. අන්න ඒ නිසා තමයි ඕගොල්ලොන්ට මට බුදුරජාණන් වහන්සේ කියන්නේ, බලන්න මම නේද, මම මගේ කියලා යමක් තියෙනවා නම් ඒක පැහැදිලිවම දුක මිසක් වෙන දෙයක් නෙවෙයි. අපි හැබැයි බොහෝම සතුටින් පිළි අරගෙන, සතුටින් බාර අරගෙන රැක බලා ගන්න උත්සාහවත් වෙන්නේ මම මගේ කියන ටිකම නෙවෙයිද? ඒ කියන්නේ ලෝකයාගේ ජීවිතය දුක ආරක්ෂා කරන්න අරගලයක නෙවෙයි දින්නේ. තව තවත් ආදරණීය ප්‍රියමනාප දේවල් එකතු කරගන්න කැමැත්තෙන්, දුක ලං කරගන්න කැමැත්තෙන් නෙවෙයි දින්නේ. ඉතින් මේ වැඩපිළිවෙලේ පුතේ මුළු ලෝකය එහෙම යන්නේ කියලා බලාගෙන අපිත් ගියොත් අපේ ජීවිතවල හැම දෙයක්ම එකතු වෙලා තියෙනවා කියලා හිතුණා දුක කියන දේ වැඩි වුණා මිසක් එකතු වුණා මිසක් දුක අවසන් වුණා කියන එක වෙන්නේ නැහැ කියලා අපටම අනිත් පැත්ත හැරිලා බලනකොට නැවත නැවත තේරෙයි. එතකොට අපේ මුළු ජීවිත කාලයම තියෙන්නේ මොකද්ද? ඔව් දුක කියන දේ මත. අපි සතුට සතුට කියලා විඳ හොයපු දේවල් තුල තිබිලා තියෙන්නේ මොකද්ද? දුක කියලා තේරුම් ගත්ත කෙනෙක් එහෙනම් දුක අවසන් කරන්න කල යුතු දේ මම හා මගේ කියලා සතුටෙන් ප්‍රේමනාපයෙන් බාර ගැනීම අතහැරෙන දෙයක් ඉගෙන ගන්න වෙනවා හොයන්න වෙනවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දැක්වේ මම මගේ කියලා ආදරය කැමැත්ත බැඳීම නැත්තම් එතන දුක නෑ. එහෙනම් දැන් අපි හොයාගන්න ඕනේ මොකද්ද? කොහොමද මම මගේ කියලා තියෙන මේ බැඳීම ආදරය නැති වෙන්නේ කියලා නැති කරන්න අපි මොකද්ද දැනගන්න ඕනේ කියලා. හරි නේද? හරි. එතකොට ඒකටයි අපි දැන් ධර්ම සාකච්ඡාව කරන්නේ, ධර්මය අහන්නේ. වෙන මොකටවත් නෙවෙයි. හරි නේද? වෙන මොකටවත් නෙවෙයි. ඔය අර්ථයෙන් අපි ධර්මයේ කතා කරනවා නම්, ධර්ම සාකච්ඡා කරනවා නම්, මේ ධර්මයේ අර්ථයට ලං වෙන්න හරිම ලේසි. එතකොට අපි ඇහැගත්ත දැනගත්ත මොනවා හරි තොරතුරු ටිකක් තිබුණට අපේ දුක් ඒකමෙන් අවසන් වෙන්නේ නැහැ කියලා දන්නවා නම් තවදුරටත් අපි ඒක වටිනාකමෙන් කරගහගෙන ඉන්නේ නැහැ. ඒක අත්හරින්න ඕනේ. කොච්චර කාලයක් ඒ දේ කළත් ඒක ලෝකේ කොයිතරම් වටිනවාය කියලා කිව්වා. අන්න එහෙම පිරිසක් ධර්මයේ කියන අර්ථයට ඉක්මනටම ලං වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මමය මගේය කියලා කියන සියලුම බැඳීම් ටික අපේ ජීවිතෙන් අත්හැරලා දාන්න අපි හිතන්න ඕනේ ක්‍රමයක් අපට කියා දෙනවා. මේකට තමයි කියන්නේ ධර්මය කියලා. හරිද? උන්වහන්සේ තමන්ගේ ජීවිතය තුළ මම හා මගේ කියලා කියන බැඳීම් ටික අත්හැර ගන්න හොයාගත්ත පුරුදු කරපු දේ තමයි උන්වහන්සේ අපටත් කියා දෙන්නේ. අපි ඒකට ධර්මය කියලා කියනවා. ඒකට ඒ වගේම කියන්න තියෙන උන්වහන්සේ දුක් නැති කරගන්න හොයාගත්ත අඳුනගත්ත ක්‍රමය. හරිද? ඔව් ඒක එහෙමයි. එතකොට ඒ ක්‍රමයේ අපි දැන් මේ වෙලාවෙම ගෙදර ගිහිල්ලා ආයෙ හිතන්න නෙවෙයි. හරිද? මේ වෙලාවෙම අපි හොඳට තර්ක කරමින් හොඳට මේ කියන තොරතුරු ටිකේ අර්ථ ගනමින් තමන්ගේ ජීවිතයට හොඳට ගලපමින් ගනමින් යන්න තමයි උත්සාහවත් වෙන්නේ. හරිද? අපි දැන් වචන ටිකක් පාඩම් කරගෙන ගෙදර යන්න නෙවෙයි. හරිද? එතකොටයි බුදුරජාණන් වහන්සේ ආයේගේ ධහම ගැන අපි ටිකකට කලින් දේශනාව පටන් ගන්නකොට මතක් කළා. මොකද්ද? ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ නේද? ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි. ඊළඟට සංදිප්තිකෝ මේ ජීවිතේම දැකිය හැකි නේද? අකාලිකෝ හේතුව යම් මොහතක හදනවා නම් ප්‍රතිඵලයත් ඒ වෙලාවෙම ලැබෙනවා. අකාලිකෝ එන්න බලන්න කියලා පෙන්නලා දෙන්න පුළුවන් දෙයක්. ඒ හින්දා ඒහි පස්සිකෝ. ඊළඟට තම තමන්ගේ ජීවිතය තුළින් දැකිය විඳිය හැකි නිසා ඕපනයිකෝ. ඒ වගේම කෙනා කෙනාගේ ප්‍රඥාවේ මට්ටමට කෙනා කෙනාට වෙන වෙනම ඒ දහමේ අර්ථ දැනෙන නිසා ඒකට කියනවා පච්චත්තං වේදිතෝ විමුහි කියලා. එතකොට ඔය කියපු කාරණා ටිකේ දැන් මේ ඉන්න තැනම අපි හදන හේතුව නිසා අපටම ඒ ප්‍රතිඵලය දැනෙනවා කියන දහමක් මේ තියෙනවා. හරි නේද? ඔගොල්ලෝ දැන් බඩගින්නේ ඉඳලා කෑම ටික කෑවොත් පැය ගානකට පස්සේ නෙවෙයි නේද බඩගින්න නැති වෙන්නේ? අපි කෑම කන එක නවත්තන්නේ ආහාර පාන කොච්චර තිබුණත් බඩ පිරුණා කියලා දැනුණා. එහෙම නේද? ඔව්. එතකොට ඕගොල්ලොන්ට බඩ පිරෙනු වෙලාවේ කෑම කොච්චර තිබුණත් ඕගොල්ලොන්ගේ කෑම නවත්තනවා ඕගොල්ලෝ. අන්න ඒ වගේ ඒකට තමයි පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා කියන්නේ. ධර්මයේ ඕගොල්ලොන්ට මුල ඉඳන් අගටම කියා දෙන්නවා ඕනතරම් කෑම ගන්න පුළුවන් කෑම මේසයක් තියෙනකොට ඕගොල්ලොන්ට ඒ වෙලාවේ බඩගින්න තියෙන මට්ටමට දාගන්න පුළුවන් ප්‍රමාණය තමයි ඕගොල්ලෝ අරන් දාගන්නේ. ඒ නිසා එකම දේශනාවේදී කෙනා කෙනාට තේරෙන දේ වෙනයි. හරිද? කෙනා කෙනාට තේරෙන මට්ටම වෙනයි. හොඳට බඩගින්න තිබුණොත් කෙනෙක් ගොඩාක් බත් බෙදාගෙන නැවත නැවත කෑම බෙදාගෙන කයි. චුට්ටක්වත් බඩගින්නේ නැති කෙනෙක් කෑම තිබුණා කියලා කන්නේම නැති වෙයි. නේද? ආන් ඒ වගේ මේ ධර්මයේ 6 වෙනි ගුණය කියලා පච්චත්තම් වේදිතබ්බෝ කියලා කියන්නේ ඒ කෙනාගේ මට්ටමට මේ අර්ථ තොරතුරු දරා ගන්නවා. ඒ විඳිනවා හැරෙන්න ඔක්කොටම සමාන වෙන්නේ. ඉතින් ඒවා ඔක්කොම ඔබට විඳ හැකියි නේද? එතකොට අපි බුදුරජාණන් වහන්සේ තමන් ගියපු ගමන මේ මම මගේ කියන දේවල් වලට ඇල්ම වටිනාකම අත්හරින්න ගියපු මාර්ගය ගමන අපි දැන් පරීක්ෂා කරන්න යන්නේ අපේ ජීවිතවල. හරි නේද? ඔව්. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ඕගොල්ලොන්ට මට පණිවිඩයක් කියනවා. හරිද? අපි බොහොම සරලව ඒ වගේම අපේ ජීවිතේට බොහොම හොඳට තේරන විදිහට උන්වහන්සේ කියපු දේවල් ටික අපි අඳුනගෙන යනවා. ඕගොල්ලොන්ට මේ මහ පොළොව ගැන මොකද්ද හිතෙන්නේ? ඕගොල්ලෝ මම ඇවිදින මේ ගල් ගනුදෙනු කටයුතු කරන මේ බිම වාඩි වෙලා ඉන්න මේ බිම මහ පොළොව ගැන ඕගොල්ලොන්ට මොකද හිතෙන්නේ? මේ වෙනකොට ඕගොල්ලොන්ට කවදාවත් හිතිලා තියෙනවද මහ පොළොවට ඇහැක් කනක් නාහයක් දිවක් ශරීරයක් හිතක් කියලා අපිට වගේ පේන ඇහෙන ගනුදුනු කරන අත්දැකීම් ටිකක් විඳින්න පුළුවන්කමක් තියෙනවා කියලා හිතිලා තියෙනවද? දැන් ඕගොල්ලෝ තමයි දැන් අහන ප්‍රශ්නෙට හරියටම දැන් තමන්ගෙන් අහලා බලන්නේ ඈ. වෙන කෙනෙක්ගෙන් අහන්න එපා. වෙන කෙනෙකුට බැරි වෙලාවත් හිතිලා තිබුණොත් දැන් ඕපන එකයි තම තමන්ගෙන්ම තමයි මේක අහගෙන යන්නේ. හරිද? එතකොට ඕගොල්ලොන්ට මට අදහසක් තියෙනවද මේ මහ පොළොව ගැන කාන්තාව පිරිමියෙක් කියලා? එහෙම තරුණයි මහලුයි කියලා. දැන් ඕගොල්ලෝ මේ ගෙවල් වල මේ පදිංචියට ඇවිල්ලා ටික කාලයක් ගිහිල්ලා තරුණව ආපු අපි දැන් මහලුයි කියලා කියනවා. මේ ඉඩම දැන් එහෙම වයසට ගිහිල්ලා නා කියලා නෑ. මේ මහ පොළොවට තරුණයි මහලුයි කියලා අපි කියන්නේ නෑ. හරි නේද? මේ මහ පොළොව මැරිලා ආයේ කොහේ හරි උපදිනවය කියලා අපි කියනවද? එහෙම අදහසක් අපිට තියෙනවද? එහෙම එකක් නෑ. මේ මහ පොළොව පෙර ඉපදිලා කොහේ හරි හිටියා කියලා අදහසක් අපිට තියෙනවද? එහෙම අදහසක් නෑ. හරි නේද? මේ මහ පොළොවට මම කියලා ඕගොල්ලෝ විමමයි කියනවද? ඈ? හරි නේද? ඇත්තම නේද? ඔව්. බුදුරජාණන් වහන්සේ කියනවා යම් දෙයක් තදගොරෝසුනම් යම් දෙයක් තදගොරෝසුනම් මහ පොළොව විදියමයි ඒකේ ස්වභාවය නේද? දැන් බලන්න මහ පොළොව අත්හැරලා බෑග් එකක් කොට්ටයක් නෙට්ටයක් නේද? ඔව්. අල්ලගෙන බලන්න ළඟ තියෙන වතුර බෝතලයක් රෙදි කෑල්ලක් අල්ලගෙන බලන්න. අර මහ පොළොව හා සමානම උත්තරයක් තියෙනවා කියලා අපිට තේරෙනවා නේද? කාන්තාවක් පිරිමියෙක් කියන්නේ නැහැ. ඇහැ කනාහේ දිව ශරීරයේ හිත එතන තියනවා කියන්නේ නැහැ. ඊළඟට කොහේ හරි ඉඳලා මෙතන ඉපදුණු කෙනෙක් කියලා බාරගන්නේ නැහැ. මෙතනින් මැරිලා වෙන කොහට හරි යනවා කියලා බාරගන්නේ නැහැ. මොකද්ද? ඒ දැයම තද ගොරෝසු වෙරි බුදුරයන් වහන්සේ කියනවා තද ගොරෝසුවට දැනෙනා වූ යම් දැනීමක් තියෙනවා නම් ඒ සියල්ලම ඇත්ත ඔච්චරයි. ඔයහාම සමාන. හරි නේද? හරි. එතකොට හරි. ඒක අපි පිළිගන්නවා. ඒක අපිට විශ්වාසයි. අල්ලගන්න බලන්න. මොනවාද මේ දැනෙන්නේ? තදගොරෝසු ගතියක් දැනෙන්නේ නැද්ද? දැනනවද? දැනනවා. නේද? ඔව්. අල්ලලා බලන්න. තදගොරෝසු ගතිය දැනෙනවා. අල්ලලා බලන්න. තදගොරෝසු ගතිය දැනෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ කිව්ව නම පඨවි ධාතුව කියලා අහලා දිනව නේද? පඨවි ධාතුව. තද ගොරෝසු බව. එතකොට මහණනේ තද ගොරෝසු බව ඔබ අඳුන ගන්න ඕනේ මහ පොළොවට සමාන කරලා. එහෙමයි කිව්වේ. දැන් මහ පොළොවේ අපි අඳුනගත්තා. හරි නේද? දැන් එතකොට යමක් ඕගොල්ලොන්ට දැනීමක් ඇති වෙන තැන තද ගොරෝසු නම් ඕගොල්ලොන්ට දැන් බුදුරජාණන් වහන්සේ කියනවා ඒක කාන්තාවක්, ඒ තද ගුරුසු බව කාන්තාවක් නම් නෙවෙයි, පිරිමියෙක් නම් නෙවෙයි, මිනිසෙක් නම් නෙවෙයි, ඇහැ කන නාහය දිව ශරීරයේ හිත කියන දෙයක් නම් එතන තියෙන්න විලුවංගම නැහැ. ඒවා පෙර තිබිලා මෙහෙට ආපු ඒවා නෙවෙයි, මෙහිම වෙන තැනකට යන ඒවා නෙවෙයි, තමන් එහෙම නෙවෙයි කියලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වට මේ තදගුරුසු කියලා දැයෙන ඒ දැනීමේදී එක පැත්තකට අපේ ඔය උත්තරේ වෙනස් වෙනවා නේද? දැන් මේ දැනීම තදගුරුසු ගතිය දැනනකොට අපට සැක චුට්ටක්වත් තියෙනවද? ඈ ඔගොල්ලෝ බලන්න මහ පොළොවට වෙලා තියෙන කොට් එකට මෙට් එකට අත තියාගෙන චුට්ටක්වත් සැකේනවද? පුද්ගලයෙක්, සත්වයෙක්, මිනිස්සෙක් තමන් කියලා එහෙම නෑ නේද? හැබැයි දැන් චුට්ටක් දෙගඩියාවක් එන්නේ නැද්ද? බලන්න එතන නම් මනුස්සයා, කාන්තාව, පිරිමියා, තරුණ කෙනෙක්, මහලු කෙනෙක් කියන අදහසක් අපේ ජීවිතේ නැද්ද? එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ මේ පඨවි කියලා මට්ටමක් තියෙනවා නම් මහ පොළොව හා සමානයි කියලා ඒ කිව්ව දෙයට අනුව, හරිද? කිව්ව දෙයට අනුව උන්වහන්සේ කිව්ව දේ මොකක් හරි වැරද්දක් අඩුපාඩුවක් තියෙනවද? එහෙම නැත්නම් අපට මොන හරි චුට්ටක් වැරද්දක් අඩුපාඩුවක් වෙලාද? අපි මේක තමයි විසඳ ගන්න ඕන. හේතුව උන්වහන්සේට වරද්දක් අඩුපාඩුවක් වෙලා මේ කියපු එකේ තියෙනව නම් අපි තවදුරටත් උන්වහන්සේ කියන දේ අහන්න යන්න ඕනේ නැහැ. වැරදි දෙයක් අහලා ජීවිතේට අලාභයක් හානියක් විනාශයක් කරගන්න ඕනේ නැහැ. හැබැයි අපට වැරදිලා තියෙනව නම් කොහොම හරි අපේ වැරද්ද අඩුපාඩුව හදා ගන්න වෙනවා. එහෙම වුණොත් ඒ වැරද්ද අඩුපාඩුව මුල් කරගෙන අපට විඳින්න වෙලා තිබුණු අලාභයක්, හානියක්, අයහපතක් තියෙනවා නම් ඒක නැති කරගන්න පුළුවන්කම තියෙනවා. හරි නේද? ඉතින් ඕගොල්ලොන්ට ඔය වාඩි වෙලා ඉන්නකොට දැනෙන තදගුරුසු ගතිය ඕගොල්ලොන්ට දැනෙන්නේ නැතුව ගියොත් දැන් ඕ ඉදිරියට හෝ කෑ ගහලා අනන්න පුළුවන්ද? දැන් මෙහෙම ඕගොල්ලොන්ට අල්ලනකොට දැනෙන මේ තදගුරුසු ගතිය මේක දැන් ඕගොල්ලොන්ට දැනෙන්නේ නැහැ කියලා. මේක දැන් දැනෙන්නේ නැහැ කියලා ඕගොල්ලොන්ට අනන්නවල පෙන්ව ෂෝ කරන්න පුළුවන්ද? පුළුවන්ද? ඇයි? ඇයි? දැයිනම් ඇයි? ඇයි දුකක් පීඩාවක් එන්නේ නැත්තේ? තද ගොරෝසු ගතිය දැනිලා ඒක දැනෙන් නෑ කියන තැන වෙනකොට පීඩාවක් වේසත් දුකක් ඕගොල්ලොන්ට මට ආවෙ නැත්තේ ඇයි? තමන්ගෙන් ප්‍රශ්න අහන්න පොත්පත්වල නෑ මේ වට උත්තර. නේද? අපි කියන්නේ වාඩි වෙලා ඉන්න තැන අපි මේ අපි පරේක්ෂණය කරන්නේ කියලා. නේද? දැන් ඕගොල්ලෝ වාඩි වෙලා ඉන්න තැන තියෙන ඔය දැනීම ඇඟට දැනෙන, ඔව් වාඩි වෙලා තියෙන පිටිපැස්ස පැත්තට දැනෙන ඔන්න ඔය දැනීම දැන් ඕගොල්ලෝ නැගිටිනකොට නැති වෙලා යයි නේද? ඒක නැති වුණා කියලා දැන් මෙතන ඉන්න ඕගොල්ලෝ කෑ ගහලා අනනවද? ඇයි ඒ? ඇයි ඒ? ඒකට වටිනාකමක් නැහැ මම මගේ කියලා. එහෙම නේද? ඒ දැනෙලා තියෙන තද ගොරෝසු ගතියට මම මගේ කියලා වටිනාකමක් නැහැ. හරිද? හරි. දැන් මේ වාඩි වෙලා ඉන්නකොට මේ දැන තද ගොරෝසු මේ ගතියට මම මගේ කියලා වටිනාකම තියෙනවා. හරි? දැන් ඒ වටිනාකම තියෙන දේ මට නැති වෙලා ගියොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? නේද? දැන් මේ බැලුවා. හරි. දැන් ආයෙත් තදගොරෝසු ගතිය දැනෙනවා. නේද? ඔව්. ඒකට ඕගොල්ලෝ මම මගේ කියලා බැඳීම කැමැත්ත තියෙනවා. හරිද? දැන් මම මගේ කියලා බැඳීම කැමැත්ත තියෙන ඕගොල්ලොන්ට මේ විදියට තද ගොරෝසු ගතිය විඳින්න දැනෙන්න නෑ කියන අදහස එනකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒ තද ගොරෝසු ගතිය දැන් විඳින්න නෑ කියලා කැමැත්ත බැඳීම ඇල්ම කියන දේ තියෙන ඒ දේ දැන් නැති වෙනකොට දැන් මොකද වෙන්නේ? පීඩාව, දුක, වෙහෙස ඇති වෙනවද? ඇති වෙනවද නේද? ද කියලා අහන්නේ මම. ඇති වෙනවද නැද්ද? නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි? නේද? නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කිව්වේ ඕගොල්ලොන්ට අල්ලන්න කැමති කියලා, ප්‍රියමනාපයි කියලා තදගොරෝසු ගතියට අයිති කිසිවක් නැහැ. පටවින් පටවිතෝ දිස්වා මහණනි, පටවිය පටවිය විදියටම දැක්කොත් හරිද? මොකද වෙන්නේ? පටවියෙහි කලකිරෙනවා. පටවිය කෙරෙහි තියෙන ඇල්ම අතහැරෙනවා. පටවියෙන් හිත නිදහස් වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලොන්ට මේ පොළවේ ඇවිදගෙන යනකොට ඒ වෙලාවේ දැනීම ඇති වෙලා ඒක නැති වෙලා ගියාට ඕගොල්ලෝ වඩන්නේ නැහැ වගේ මුළු ජීවිත කාලයම මොනවා ගෑවුණත් ඇඟේ හැප්පුණත් වැදුණත් ඒකටවත් මම මගේ කියන අදහසක් නැහැ. මේ ගෑවුණත් මේ ගෑවුණත් එච්චරයි. එහෙම කෙනාට දුක දුක නැහැ. එහෙම කෙනාට දුක නැහැ. නේද? එතකොට තමයි ඕගොල්ලෝ දැනන් ඉන්නේ මොකද්ද? පටවිය පටවිය විදියටම දැකලා. පටවිය කියලා කිව්වේ මහ පොළවහ සමාන කරලා එහෙනම් ඕගොල්ලෝ තද ගොරෝසු ගතිය ගැහකනා හේදිව කය හිත තියනවා කියන්නේ නැහැ. එහෙනම් ඕගොල්ලෝ තද ගොරෝසු ගතියක මිනිස්සු පුද්ගලෝ සත්වයෝ ඉන්නවා අය කියලා කියන්නේ නැහැ. එහෙනම් ඕගොල්ලෝ තද ගොරෝසු ගතියක මම හා මගේ ආදරණීය ප්‍රේමනාප පිරිස ඉන්නවා අය කියලා කියන්නේ නැහැ. ඕගොල්ලෝ මෙහෙනම් තද ගොරෝසු ගතියක ප්‍රේමනාප දේවල් වස්තු ආදී තියනවා අය කියලා කියන්නේ නැහැ. ඇයි? මහ පොළවේ ස්වභාවය අපි මුලින්ම අඳුරගත්තා. ඒකෙදී ඕවා අපි මුකුත් දැක්කේ නැහැ. ආන් එහෙම ඉන්න කෙනෙකුට තමයි දැනෙන තදබුරෝ සුගතියකට කැමැත්ත ප්‍රියමනාපය බැඳීම යෙදිලා නැත්තේ. එයාගේ ජීවිතේ මේ වගේ හීනයකින් අවදි වුණාට පස්සේ හීනනුත් පේනවා මිනිස්සයෝ නේද? හීනනුත් පේනවා ගහකොළ, හීනනුත් පේනවා යාන වාහන, හීනනුත් පේනවා තමන් නේද? ඔව්. ඒවා හීනේ පේන වෙලාවේ ඔක්කොම ඇත්තයි. හීනේ පේන වෙලාවේ ඔක්කොම ඇත්තයි. ඒවා ඔක්කොම ඇත්ත. ඒ නිසා ඒවා පේනේ වට සතුටු වෙනවා. පේනේ වට සමහර වෙලාවට දුක් වෙනවා, තරහ ඇති වෙනවා. නමුත් ඕගොල්ලෝ අවදි වෙනවා දැන්. ඒ අවදි වුණාට පස්සේ හීනෙන් පෙනුණු ඒ දේවල් වස්තු ගහකොළ යාන වාහන ඒ හිටපු පුද්ගලයෝ ඕගොල්ලෝ තවදුරටත් ඇත්තක් කියලා බාර ගන්නවද? ඒ ඇඟට දැනිච්ච ඒ ඉන්දදි හීනේ ඉන්නකොට සතුට ඇති වෙන්න ගෑවිච්ච හැප්පිච්ච දේවල් දුක ඇති වෙන විදියට ඔව් වැඩිච්ච හැප්පිච්ච දේවල් ඒවා සත්‍යයක්ම විදියට ඇත්තක්ම විදියට උගුල්ලෝ නිින්දෙන් අවදි වුණාට පස්සේ බාර ගන්නවද? ඒ හිටපු මිනිස්සයෝ ඒ මිනිස්යන්ගේ ඇහ කන නාය දිවකය හිත තිබුණා කියලා ඕගොල්ලෝ තවදුරටත් පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. ඒ ඇයි? ඕගොල්ලෝ දන්නවා ඒ දේ ඇහ කන නාය දිව ශරීරය හිත කියේ ශරීරය කියලා හිතන් හිටපු කිසිවකින් ඒ අත්දැකීම ලැබුණේ නෑ. ඕගොල්ලෝ ඇස් පියාගෙන හොඳ නිින්දේ ඉඳලා තියෙන නිසා ඇහැට පෙනිච්ච දෙයක් තිබුණද? හීනේදී ඇහෙන් දැකලද මොනවත්? කණෙන් මොනවත් අහලද? ගඳ සුවඳ දැනුණා කියලා හීනෙන් දැනිච්ච ඒවා නාහයට දැනිලද? රස දැනුණා කියන දේවල් දිවෙන් විඳලද? ඊළඟට තදගුරුසු ගතිය දැනෙනවා, සීතල උෂ්ණ දැනෙනවා, සැප දුක වින්දා කියන දේවල් ශරීරයෙන් විඳලද? නෑ. එහෙනම් ඒ ඔක්කොම කොහොමද ලැබිලා තියෙන්නේ? මොකකින් දිපදිලා තියෙන්නේ? ඉති නේද? මනසෙ. එහෙනම් අවදි වුණාට පස්සේ ඒක දැනගත්තට පස්සේ අරවට චුට්ටක්වත් ආයේ වටිනාකමක් ඒ වැත්තක් කියලා පොඩ්ඩක්වත් ඒ ඇතුලේ ගැලවහක් තියනවද? හීනේ දැක්ක දේ ගැන නෑ. එහෙනම් ඕගොල්ලෝ පටවිය කියන දේ, තද ගොරෝසු ගතිය කියන දේ ගැන ඕගොල්ලෝ ඒ විදියටම තද ගොරෝසු ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ කියන අර්ථයට සමාන වෙන්න උත්සාහ වුණොත්,